මහරජදරුවන්ගේ හිතේ පැලදී මිනිපලගේ ආලෝකය දෙපයින් විහිදුවන්නට සලස්වාල් වූයේ ලෝකා බුදුජානන් වහන්සේගේ පහළ වීමෙන් අනතුරුයි. හෙරවන්තාවන්තයේ අවස්ථාවේදී ඉඳ උදා කරලා දුන්නේ ඒ සංගමිතා මහා මිනිස් වහන්සේ. ඉතින් අපි මේ වෙලාවේදී අපට එවන් උදාන සංස්කෘතිය නිවන ගැන දහමක් අපට ලබා දුන්නු ඒ මිහිඳු මහ රහතන් වහන්සේ, සංගමිතා මහා මිනිස් වහන්සේ ඇතුළු ඒ උත්තමෝත්තම ආර්යයන්ට. අදත් අපේ ගෞරවය උපහාරයේ වාක්‍යන අදහසින් අද දවසේ සිද්ධ කරන ධර්ම දේශනාව ආරම්භ කරන්නට අපි අදහස් කරනවා. සිංහතුනි, අපි මේ වෙලාවේ කෙබඳු දහමක් පැහැදිලි කරවා දෙයිද කියන අදහස අපි මුලින් සඳහන් කළ ගාථා පාඨයෙන් නියම කෙනෙකුටම පැහැදිලි වුණා. මගේ පෞද්ගලික විශ්වාසය මේ ධර්මශාලාව වටේ තියෙන ගස්දල් වලට චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටෙනවා ඇති කියලා. ඒ තරම ධර්මය මේ ධර්මශාලාව තුළ කියවුණා කියනවා. අපට කියන්න තව ගණක් ඉතුරු වෙලා නැහැ වගේ කියලා මට හිතෙනවා. මාතෘකා පාඩේ තියෙන කොටම පින්වතුන් කීතෙන්නේ නැති අද අලුත් දෙයක් නෙමෙයි හඳුන්වන කරන දෙයක් තමයි. අලුත් දෙයක් නෑ කියලා කියන්නේ. පරම දේවල් තමයි අලුත් කර කර කියන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අද මම මෙහෙර බලන නාම අපුබණක් නෙමෙයි. මේ තාලේ බොහෝ ආවයක් අහන්න ලැබුණු නැවත නැවත අහපු ගණ අද අහන්න සලස්වනවා. වැඩි වෙන එකක් නෑ. අත්තු සංසුනා පිසුතං කල්යෝ දසුත්. නොඇසුතෙන් අහන්න ලැබේවි, ඇසුතෙන් පිළිසුතු වේවි, සැකතෙන් මවහැරේවි, සිත පහ වේවි. එනිසා අනිසංස ගොඩක් ඒ තුලත් අපිට ලබන්න පුළුවන් වේවි. එතන අපි අහලා පොදු ධර්මයක් කියන අපහදීම ඇති කරගන්නේ නැතුව බොහෝමත්ම ශ්‍රද්ධාවෝවේ සිත්කම් යොමාගෙන මේ ක්‍රියා වෙන ධර්මයට යොමු වුණොත් වෙනදටත් වඩා අලුත් යමක් ජීවිතයට එකතු කරගන්න බැරි වෙන එකක් නෑ. එතන අපි පරණ ඇසුරේ පිළිබඳව අපි පැත්තකින් කියලා අදත් අපි අලුතින්ම අහා ගන්නවා ඉගෙන ගන්නවා කියන තරමේ ශ්‍රද්ධා සිතකින් ගෞරවණීය සිතකින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මේම කෙනෙක්ම සූදානම් වෙන්න ඕන. ඉතින් අපිට ටික වෙලාවක් කායානුපස්සනාව පිළිබඳව පැහැදිලි කරලා දීලා ඊට පස්සේ නමය අමාරුත්මේ එන කලිස් පාඩේ කරලා පාඩේ ටිකක් පිළිගන්නලා 10 ඉඳලා 10යි 4 වෙනකම් ඒ අසු ධර්මයට අනුව භාවනා කරන්න ඉඩකඩ තවත් කරලා දෙනවා. එනිසා අපි බලමුනේ ඒ විනාඩි 45 අපි බලාපොරොත්තු වෙන උතුම් ඵලය නෙලා ගන්න පුළුවන් විදිහෙන් ඒ භාවනාවේදී අපේ මනස අපේ මනස මෙහෙවන්නේ කොහොමද කියලා දැනගන්නයි ඉගෙන ගන්නයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. එනිසා සමහර වෙලාවට අහපු ධර්මයේ ඉන්න පුළුවන් අහපු දේ වුණා නැවත වතාවක් මුලින් සිහියට මතකේට අරගෙන මේ මොහොතට අප සමුවේ කරන්න සම්බන්ධ වෙන්නේ. පින්වතුනි, අපේ පින්වතුන් විතරම රූපවාහිනිය vale mezzo per la necessità. Appena che già siamo tre, divido tutto il seno che lì, quale numero per la prima. Olimpicchini, Mahamsur, e la mia mappia già che e di dare a subire Samarueni, alla Samarueni, e salì per la Samarueni, a piedi di Ucala Savan Pieno. Then la piranda e la mia Savan, si caragana di lì. Ora la mappia da del, Fukuani direi, camera a tavolo qui sim. ඔබට දකින්නක සලස්සනවා විශාල ප්‍රමාණයේ සෙලවෙන චලනය වෙන ලක්ෂණ පොඩියක් රූපවාහිනියේ පුරාවට දකින්නක සලස්සනවා ලෙලෙන පොඩියක් සමහර වෙලාවට ඒක පොඩියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ උත්සවයේ සංකේත සලකුණ වෙන්නට පුළුවන්. ඔබට මතක කරගන්න එවන් දේ ඕනේ තරම් එවන් අවස්ථාවල අපි දැකලා තියෙනවා. වරින් වර එවන් ලෙලදෙන පොඩියක් ඔබ ඉදිරියේ දැర్చණය කරලා ඒ කැමරා කරුවා විසින්ම ඔබව රවටලා හුඟකලාවක් රවටලා ඒ කැමරා කරුවා විසින්ම ඔබව දිවැරදි කරනවා. ඔහු කැමරාව ලං කරලා අල්ලලා පෙන්නනවා ඔබ පොඩියක් හැටියට රැවටුනේ ඔබ පොඩියක් හැටියට දැක්කේ මොකද්ද කියලා කැමරාව ලං කරලා අල්ලලා පෙන්නනවා. එතකොට මොනවද මෙතන තිබුණේ? ඒ කොඩියේ ආකෘතියද වෙන්න පුළුවන්, ඒ සලකුණේ ආකෘතියද වෙන්න පුළුවන්, ඒ අනුව ඒ වර්ණ ඇඳුම් හා තොප්පි පෙරදගත්ත මිනිස් සමූහයක් තමයි සැරමින් මෙතන ඒ පිටතනිය පුරාවට දකින්නට තිබුණේ. ඒ විවිධ වර්ණ ඇඳුම් තොප්පි පළඳගත් ඒ පිරිස සිටින තමයි අපට කැමරා කරුවා කොඩියක් හැටියට ඈතින් දකින්නට දැර්සණය කරන්නට කලින් මම මේ කියන දේ ඒ රූප වාහිනියේදී ඒ දැර්සණය දැකපු අයට නම් හරි පහසුයි හරි සරලයි තේරුම් ගන්න. පිට්ටනියක යම් ආකෘතියකට ඔබ මොකද නොදැක්ක කෙනෙක් නම් කල්පනා කරොත් බෞද්ධ පොඩි ආකෘතිය ඔබ දන්නවා. ඔබ හිතන්න ඈතින් අන්න ඒ විදිහේ ඒ ආකෘතිය ගෙන දෙන විදිහට ඒ නීල පීත ලෝහිත ආදී ඇඳුම් වලින් සැරසුණු මිනිස් සමූහයක් එකට එක්තෙන් කරලා ඈතින් කැමරාවකට ඉලක්ක කළොත් මිනිස්සු පේන්නේ නැහැ. ඒ වර්ණ දෙකයි ඈතට දැర్చණය වෙන්නේ. ඈතින් පේනකොට පේන්නේ කොළියක්. ඈතින් බලනකොට පේන්නේ කොළියක්. හැබැයි ළඟට ගිහිල්ලා බැලුවාම දකින්න ලැබෙන්නේ මිනිස් සමූහයක්. මේ උපමාව සිහියට ගන්න තේරුම් ගන්න අමාරු අපහසු කෙනෙක් ඉන්නවා නම් පබේ කෙටි තැන මිනිස්සේ දකිනවා කියලා මීට බොහෝ වාරවල අහන්න ලැබුණු ඒ දර්ශනය වුණා මෙතන ගැලපේ. මේ කැමති නිදර්ශනය හිතර ගන්න රූපවාහිනී ඉදිරියේ ලෙලදෙන පොඩියක් බොහෝ වේලාවක් කිය දර්ශනය වෙලා කැමරා කරු විසින්ම ඒ පොඩියක් හැටියට පෙනුනේ දැක්කේ මොනවද එතන තිබුණේ කියලා පෙන්නන තැන අපට තිබුණේ විවිධ වර්ණ එනම් එදගත් මේ සමූහයක් තමයි යම් ආකෘතියකට පිටවලා තිබුණේ. දැන් ඔබට මේ නිදර්ශනය හොඳට පැහැදිලි නම් කායානුපස්සනාවේ හරිතන හා වැරදි ගැන කියන මේ දෙකම තේරුම් කරගන්න පුළුවන්. අද අපි කායානුපස්සනාව ගුවා දෙනෙක් වැඩම කියන ගුවා දෙනෙක් කියලා දෙනවා. හැබැයි ඒ කායානුපස්සනාවේ හරිතනකුත් තියෙනවා වැරදි තැනකුත් තියෙනවා. නිර්වාණ ධර්මයට ලං කරන සමීප කරවන විදිහකුත් තියෙනවා. ඒක ලං නොකරන ඊට සමීප නොකරන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් අපි මෙන්න මේ ක්‍රම දෙක තමයි අද මේ නිදර්ශනයේ උදව් කරගෙන කියා දෙන්න හදන්නේ. මේ ඇත්ත අහලා පුරුදු වෙන්න පුළුවන්. දැන් හිතන්න අපට අර කැමරා කරුවා නැවත වතාවක් ඒ කැමරාව ලං කරලා පෙන්නලා පොඩියක් හැටියට දැකපු තැන මොනවද තියෙන්නේ කියලා පෙන්වුවේ නැත්තම් අපට ඒක පොඩියක්ම මද සුළඟේ දෙලදෙන පොඩියක්ම කැමරා කරුවාය ලං කරලා පෙන්නපු නිසා අපි දන්නේ කොඩියක් හැටියට දෙන්නා කියන්නේ මේ සමූහයක් කියලා. හොඳයි අපට මේ දර්ශනයේ ලංකාව නොපෙන්නුවා නම් අපි දැක්කේ කොඩියක් නා. කොඩිය ගැන මොනවද අපිට කතා කරන්න පුළුවන්? කොඩිය ගැන අපිට කතා කරන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවා? එකක් තමයි කෙනෙකුට මේ රූපවාහිනී ඉතුරුයේ දිස්සුණු මේ කොඩිය දැකලා හරිම ලස්සන කොඩියක්, හරිම ප්‍රමාණ කූලයි, හොඳ නිර්මාණයක් කියලා ඒක සතුටු වෙන්න පුළුවන්. ඒක ඇලෙන විදිහට, ඇල්ම කැමැත්ත ආශාව උපදින විදිහට කොඩිය ගැන කතා කරන්න පුළුවන්. තව කෙනෙකුට පුළුවන් මේ කොඩිය ගැන දේශයේ තරහව උපදින විදිහට කතා කරන්න. මේ අපරාධ සම්ලිනාස්තිය විනාශයක්. මේක හරියට කරලා නැහැ, ලක්ෂණ නැහැ මේක. මුළු පිටවත්මාන පූර්ණේ පිළිවෙලට නැහැ කියලා. ඒක ගැන යම් විවේචනාත්මකව කතා කරන්න පුළුවන්. ලෝභය හා ද්වේෂය උපදින විදිහට කතා කරන්න පුළුවන් කොඩි එකයි. තව කෙනෙකුට පුළුවන්කම තියෙන ඔය පැත්තෙන් නිවිලා ඒ ලෝභ සහගත බවයි ද්වේෂ සහගත බවයි ආදීනව දෙකලා මේ හිත ලෝභ සහගත වීම ද්වේෂ සහගත වීම හරි නපුරුයි. ඒක ඊළඟට ආත්ම ස්වභාවය දුගතියට ගෙනියන මහා කර්ම බලවේගයක්. ඒ නිසා එවන් ගති හිත තුළ උපදවා ගැනීම නපුරුය, නරකය කියලා ඒක ආදීනවයේ දෙකලා ඒ කොඩිය පිළිබඳව තවත් විදිහකින් හිතන්න පුළුවන්. මේ කොඩිය අනිත්‍යයි, දිරනවා, ඉරෙනවා, පුරෝමත කටිත වෙලා පස් ගොඩක් බවට පත්වෙට යනවා. අනිත්‍ය වෙන නිසාම දුකයි, දුක නිසාම අනාත්මයි. ඒ නිසා මම මගේ මගේ ආත්මය වශයෙන් ගන්න සුදුසු නැහැ. එතකොට කෙනෙකුට පුළුවන් කොඩිය ගැන අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට, අසුභ අසාර බවට බලන්න පුළුවන්. එහෙම බලන්න පුළුවන්. දැන් මේක දැන් ඉස්සර ලෝභ ද්වේෂ උපදින විදිහට ගලවහම අපි ඒ පැත්තට කියනවා අකුසල කියලා. දැන් කොඩිය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බවට බැලුවොත් කුසල. දැන් මෙතන තියෙනවා කුසල් අකුසල් කියලා දෙක. දැන් කොඩියෙන්හා අපට ලෝභ ද්වේෂ උපදින අකුසල උපදින විදිහට බලන්න හිතන්න කතා කරන්න පුළුවන්. කොඩිය පිළිබඳව අලෝභ අදෝස අමෝහ ඒ අකුසල කර්ම දුරු වෙන විදිහට සිතන්න මෙහෙ කරන්න බලන්න කතා කරන්න පුළුවන්. හැබැයි දැන් අර අකුසලයේ උපදවනට වඩා කුසලයේ උපදින විදිහට ඒ කොළිය දිහා බලන එක කියන්නේ හිතන එක කතා කරන එකෙන් වටිනාකමක් තියෙනවා. හැබැයි එතන දෘෂ්ටි වැරද්දකුත් වැදලා තියෙනවා. දැන් කොළිය ලස්සනයි කියලා බලන කෙනා කොළිය අවලස්සනයි කැතයි කියලා බලන කෙනා කොළිය අනිත්‍යයි දුකට අනාත්මභාවයට අසුභ බවට පත් වෙනවා කියලා බලන කෙනා දෙදෙනා අතරේ වෙනසක් තියෙනවා. අකුසලයේ උපදිනාට විදිරියට බලන කෙනාට වඩා කුසලයේ උපදින විදිහට බලන කෙනාගේ වටිනාකමක් තියෙනවා. එතකොට අකුසලයේ උපදිනාට උපදින විදිහට බලන කෙනාට වඩා කුසලයේ උපදින විදිහට බලන විතර මෙහි කරන කෙනාගේ වටිනාකමක් තියෙනවා. ඒක ලෝකයේ තුල අපි පිළිගන්න ඕනේ. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මේ කල්ප ගණනකට පස්සේ ලෝකෙට පහළ වෙලා තියාගෙන සත් ධර්මය මෙන්න මේ වගේ තැනකට සමාන කරන්න පුළුවන් දහමක් නෙවෙයි. දැන් අපි ලෝකයේ තුල කුසලයේ අකුසලයේ ගැන මේ විදිහෙන් කතා කරන්න පුළුවන්. දැන් අපි බලමු මේක බුදු දහමට එකඟ නැති ඒ කියලා මෙතන. දැන් මේ අකුසලයේ උපදින විදියට හෝ කුසලයේ උපදින විදියට මේ බලපු දෙදෙනා තුළ තියෙනවා මොළාවක් රැවටීමක්. මොකක්ද මේ දෙකොල්ලම කුසලයේ උපදින විදියට බැලුවේ අකුසලයේ උපදින විදියට බැලුවේ කොඩියට නේද? කොඩිය. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. කොඩියක් තියෙනවනම් මේ හිතපු ක්‍රම හරිද? හැබැයි කොඩියක් හැටියට පෙනුණා එතන තියෙන්නේ කොඩියක් නෙවෙයිද? කොඩියක් නැති තැනක කොඩියක් ඇති බවට දැකලා රැවටිලා නම් මේ කුසලයේ අකුසලයේ දෙකම ඉපදෙන්නේ ඒ දෙක බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අඩංගු නැහැ. ඒ කාලේදී පොතනද අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. පුඤ්ඤා සංඛාර, අපුඤ්ඤා සංඛාර, ආනන්‍යා සංඛාර කියලා සංඛාර තුනක් ගැන අපි අහලා තියෙනවා. දැන් අපි මෙතනදී ආනන්‍ය කියන කතාව අතහැරලා පුඤ්ඤාමි අපුඤ්ඤාමි කියන ටික තේරුම් ගත්තොත් දැන් අර පොඩිය පිළිබඳව ලෝභ ද්වේෂ ආදී ඇති වෙන විදිහට හිතන්න පුළුවන් කියලා කියන්නේ අපුඤ්ඤාමි සංඛාරය. ඒක අනිත්‍ය වශයෙන් දුක්වත්යෙන් අනාත්ම අනුභවයෙන් බලන්න පුළුවන් නම් ඒක පුඤ්ඤාමි සංඛාරය. එතකොට මේ පුඤ්ඤාමි සංඛාර අපුඤ්ඤාමි සංඛාර දෙකම ගොඩ නැගුණේ අවිද්‍යා ප්‍රත්‍යේ. මොකක්ද අවිද්‍යාව? කොටියක් නැති තැනක කොටියක් ඇති බවට දැකලා තියෙනවා. එතකොට පුඤ්ඤාමි සංඛාරයත් අපුඤ්ඤාමි සංඛාරයත් දෙක වෙන වෙනම ගත්තාම අපුඤ්ඤාමි සංඛාරයට වඩා කෙසේ හෝ පුඤ්ඤාමි සංඛාරයේ වටිනාකම තියෙනවා ප්‍රතිසන්දියට සාපේක්ෂව. මොකද අපුඤ්ඤාමි සංඛාරයේට සංඛාරප්පයෙන් ඇති කරන විඥානීය ප්‍රතිසන්දිය දුගති වෙනවා. පුඤ්ඤාමි සංඛාරයේට අනුලැබෙන ප්‍රතිසන්දි විඥානීය සුගති වෙනවා. එතකොට මේ උපදින තැන අනුව විපාකයේ අනුව අපුඤ්ඤාමි සංඛාරයේ වඩා පුඤ්ඤාමි සංඛාරයේ වටිනවා උතුම් කියලා අපි කවුරුත් පිළිගන්නවා. හැබැයි බුදුදහම කියලා කියන්නේ ඒ අවිද්‍යාව මත පිළිදලා ගොඩනගා ගන්න කුසල කර්මයක් පිළිබඳව උගන්වපු ධර්ම නොවේ. ඒ ධර්ම ලෝකේ බුදුහාමුදුරු පහළ වෙන්න කලින් ලෝකෙට. උන්වහන්සේ ලෝකෙට පෙන්වුවා කුසලයක් මේ මෝඩකම මත ගොඩ නැගෙන කුසලයක් නෙමෙයි. එතකොට දැන් අපිට කැමරා කරුවක් වෙන්න නිසා අපි දන්නවා අපිට කොඩියක් හැටියට වෙනුනේ මෙන්න මෙහෙම තැනකයි. පවතින්නේ මේවා මෙහෙම මිනිස් සමූහයක්. මිනිස් සමූහයක් පවතින තැනක් අපිට කැමරා කරුවා කොඩියක් හැටියට පෙන්නලා අපි රැවටුණා. දැන් හොඳයි අපිට මේ මුල දැක්කේ නැත්තම් අපිට කොඩියක්ම තමයි. කැමරා කරුවා අපිව මොනිටර් කරලා නැවත අපිට නිවැරදි කළ නිසා අපි දන්නවා කොඩියක් හැටියට පෙනුණු තැන මොනවද කියන්නේ. එතකොට කොඩියක් හැටියට පෙනුණු තැන පවතින දේ දැක්කහම කොඩියක් කියලා අදහස නිවැරදිද? වැරදි. කොඩියක් කියන අදහස වැරදි නම් ඒ තුළ ගොඩනගපු කුසලය අකුසලය හරියට බලවන්න ඒකත් වැරදි. එහෙනම් දැන් මොනවා අපට මේ නිදර්ශනය මේ උපමාව නොතේරෙන කෙනෙක් නෑ. මෙතන නොතේරුණා නම් අර පුරුදු සමය පිළිබඳවෙන් දාගත්තත් කමක් නෑ. සමයේ මනුෂ්‍යයෙක් දැක්ක. මනුෂ්‍යයාමයි අත්තරයි සුදුයි කියලා යනකොට හිතන්න පුළුවන් මනුෂ්‍යයාගේ අගුණේ දැනෙන ඉඳලා වරද පිළිබඳව විතරක් විශ්සේ තරහව කරගන්නත් පුළුවන්. මනුෂ්‍යයාගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව හිතන්න පුළුවන්. එතකොට මේ නිදර්ශන දෙකම සමානයි සමන්ත පුරුදු. හිතන්න පුළුවන් දැනකින් මනස තියාගන්න පිළිතුරා ගන්න. දැන් මේ තුළ වැරද්ද හා ඒ තුළ වැරද්ද තුළ ගොඩනැගෙන නිවැරද්ද. වැරද්ද තුළ ගොඩනැගෙන නිවැරද්ද තුතිය. වැරද්ද තුළම ගොඩනැගෙන වැරද්ද තුතිය. මොකද්ද? කොඩියක් නැති තැන කොඩියක් ඇති බවට දැකපු තැන වැරද්ද. වැරද්ද තුළ වැරද්ද ඒ තුළ තව තවත් ලෝභ දේශ උපදින විදිහට හිතන්නේ. වැරද්ද තුළ නිරද්ද කොඩිය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභ බවද හිතන්නේ මේ කරපු බව. එතකොට දැන් අපි බුදු සසුන තුළ බලාපොරොත්තු වෙන්නේ වැරද්ද තුළ වැරද්ද හෝ වැරද්ද තුළ නිවැරද්ද හෝ නොවේ. මේ දෙකෙන්ම තොරතරක් මේ අපි බලාපොරොත්තු වෙන්නේ නේද? එහෙනම් දැන් කොඩියක් පෙනුණු තැන, කොඩියක් දැක්ක තැන, කොඩිය ගැන කතා කරන්න අපිට තිබුණ දෙපැත්ත. එක පැත්තක් කුසලයි, එක පැත්තක් අකුසලයි. එතකොට බුදුරජාණන් අපට මෙන්න මේ දෙපැත්තම අතහරින්න කිව්වා. පුණ්‍ය පාප සංහිඳන. මේ දෙකම අතහරින්න ඕන. මේ දෙක අතහරින්න බැහැ. කොඩියක් දකින්නකම්, මිනිස්සෙක් දකින්නකම් ඒ ගැන කතා කරන්න වෙන්නේ මේ දෙ විදිහටමයි. දැන් මේ දෙ විදිහ හැරෙ ගැන කතා කරන්න විදිහක් තියෙනවද? හිතන්න විදිහක් නැහැ. කොහොම හිතුවත් මේ දෙපැත්තට පැනෙනවා. එතකොට මේ දෙක අතහරින්න නම් මේ දෙකින් මිදෙන්න නම් අපි කොඩියෙන් මිදෙන්න ඕනේ කියලා නේද? පින් පව් දෙකෙන් කුසල අකුසලයෙන් මිදෙන්න නම්, කර්මයෙන් මිදෙන්න නම් කොටියෙන් මේ වැරදි දැක්මෙන් මිදෙන්න. ඒ කොටිය කියලා දකින මනුස්සය කියලා දකින වැරදි දැක්මෙන් මිදෙන්න නම් එහෙම පේන තැන පවතින්නේ මොනවද කියලා හොයන්නේ. පවතින්නේ මොනවද කියලා හොයන්නේ. දැන් පවතින දේ හොයාගත්තොත් පේන දේ දකින දේ බොරුවක් කියලා හොඳටම වැටෙනවා. එතකොට දකින දේ බොරුවක් නම් ඒ ගැන හිතපු විදිහ කොයි විදිහට හිතුවත් ඒ හිතීමත් නිෂ්ඵලයි කියලා තේරෙන්නේ. හොඳයි, දැන් කොඩියක් දැකලා කෙනෙක් අර දෙවිදීම කතා කරන්න කතා කරන්න පුළුවන් හිතන්න පුළුවන් මෙහෙ කරන්න පුළුවන්. එතකොට ඉහි කුසලයෙන් අකුසලයෙන් නිදෙන්න නම් හොයන්නම වෙනවා කොඩිය කියන්නේ මොකක්ද කියලා. කොඩිය කියන්නේ ඇත්තක්ද? සැබවින්ම කොඩියක් තියෙනවද කියලා හොයන්න වෙනවා. හොයාගත්තොත් කොඩියක් හැටියට තේන්නේ, මනුස්සයෙක් හැටියට තේන්නේ, තේන දැන තියෙන්නේ මෙන්න මේ බඳු ධර්මතාවයක් කියලා දැනුම වැටහීම අවබෝධය දැකීම ඇති වුණොත්. ඔන්න අපි පබේ කැටිතන මිනිස් සමූහයක් ඇතිතන කොඩියක් දැක්කනම් මනුස්සයෙක් දැක්කනම් ඒ දැක්ම වැරදී කියලා ඒ කාන්තෙන් ප්‍රත්‍යක්ෂයෙන් අපිට අවබෝධ වෙනවා. ඒ ඇත්ත දැක්කනම් එතකොට ඒ මත ගොඩ නැගුණු යම් කුසලයක් අකුසලයක් තිබුණා සතර ගමනට හේතු වෙන ඒ සියල්ලටත් ඉඩක් නැතුවම යනවා. එතකොට එහෙනම් දැන් අපි භාවනා කරන්න ඕන කොඩියක් දැකලා කොඩියේ යමක දුක් අනාත්මස්ව බව කියලා බලන තැනද කොඩියක් හැටියට පේන තැන තියෙන මොනවද කියලා බලන්න කරන තැනද බුදුහාමුදුරුවන්ගේ භාවනාව වෙන්න ඕනේ. කොඩියක් හැටියට පේන තැන කොඩියක් හැටියටම දැකලා භාවනා කරන්න පුළුවන්. ඒක අකුසලයකුත් නෑ, කුසලයක් තමයි. හැබැයි ඒක ජාතිජරා මරණයෙන් මුදවන තැනක් නම් නෙවෙයි. එහෙනම් දැන් අපිට භාවනාව කියන එක කායානුපස්සනාව කියන එක සුතරප්‍රතිපස්සනාවේ කියන එක මෙන්න මේ වගේ වැරදි දැනගින් කරන්න පුළුවන්. අද අපිට කියන්න පුළුවන් ඕන විදිහට අහනයි කියන්න පුළුවන් ලබමුණු කන්දෙන් හෝ මෙතනින් අසාගත්ත කෙනෙක් හැර කවුරු හරි මේ රටේ සතර ප්‍රතිපත්තානේ කියනවා නම් ඒ කියන ඔක්කොම කියන්නේ කොඩිය ළඟ කොඩිය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තමයි කියන්නේ. ඉන් එහාට යමක් කියනවා නම් මෙතනින් අහගත්ත කෙනෙක් තමයි. එනිසා අපි අද වර්තමාන කාලේ මෙන්න මේ දෙපළ හරියටම තේරුම් අරගෙන තමයි අපි යමක් කරන්නේ. මොකද දැන් හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තමයි බුදුහාමුදුරුවෝ බලන්නේ කියලා. සතර සතිපට්ඨානයේ භාවිතාවෙන්නේ චේතනමයි. ඉතින් මේකේ මොන වැරද්දද කියලා හිතෙන්න පුළුවන්. නමුත් දැන් අපිට තේරෙනවා කොඩියක් නැති තැනක, මිනිස්සෙක් නැති තැනක එසේ ඇති බවට ඇති කරගත්ත දෘෂ්ටිය මත අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ භාවනා කරන්න පුළුවන් කියලා. දැන් ඔබට තියෙන සහතිකය මොකක්ද? ඔබ භාවනා කරන්නේ ඔබ යන විවිධ ආචාර්යවරු ඔබට කියලා දෙන භාවනාව මෙන්න මේ දෙපළෙන් කොතනද කියලා සහතික කරගන්න පුළුවන් සාක්ෂිය මොකක්ද? ඔන්න තම තමන්ට තේරෙන්නට ඕන පැහැදිලි සාක්ෂිය. දැන් කොඩිය ගැන අපි කතා කළා ඒකෙන් තේරෙනවා. දැන් අපි කොඩියක් හැටියට දකින්න දැනගොත අපි හැමතිස්සම අපි කොඩියකට රැවටිලා තියෙනවා. අපි හැමතිස්සම කොඩියක් හදාගෙන කොඩිය තුළ තමයි කොඩියක් එක්ක තමයි ගනුදෙනු කරලා තියෙන්නේ. දැන් අපිට මේ නිදර්ශනය අපේ ජීවිතයට අපේ භාවනාවට අපේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවට ගලපගත්තොත් අපි හරි තැනද ඉන්නේ, අපි වැරදි තැනකද මේ කටයුත්ත කරන්නේ කියලා තමන් තුළින් ලබන්න පුළුවන් සාක්ෂිය මොකක්ද? මෙන්න මෙතන හරි වැදගත් වෙනවා. මොකද අපි භවනාවක් කළාට වැඩක් වෙන එකක් නෑ. ඒක නිවැරදි දැනගෙන. එතකොට දැන් අපට හොඳටම පැහැදිලි නිදර්ශනයි. කොටියක් දැක්කොත් ඒ තුල ගන්න පුළුවන් දෙවිදිය තමයි මේ. එහෙනම් දැන් අපි කොටියක් පෙනෙන තැන පවතින්නේ මොනවද කියලා විමසලා බලමු. එතනත් අපට ඔය භාවනා පිටුම හම්බ වෙනවා. අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට, අසුභ බවට එතනත් හම්බ වෙනවා. අපි අන්න එතන නම් අපේ වැඩ පිළිවෙල තියෙන්නේ අපේ උත්සාහය සාර්ථකයි. අපේ මඟ පෙන්වීම නිවැරදි. අපට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා තියෙනවා. ඉතින් අපේ නිවතුන් සරලවසේ මේ කොතනින් හරි කමක් නැහැ. අනිත්‍ය කියන වචනේ, දුක්ඛ, අනාත්ම, අසුභ කියන වචනේ තේරුණා නම් හරි ඒක තමයි විදහාරම් දේශනාව කියලා ඉක්මනින් වැටෙනවා. මේ තැන්වලින් ඇවිල්ලා බණහගෙන යන අය නැවතිට අපටත් කියන වහන්සල කියන පරමයි කියන්නේ. ඇයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභය කියන අපටත් ඇවිල්ලා කියනවා වහන්සල කියන පරමයි කියන්නේ. අර වචන දෙකක්. හැබැයි අපි හරියටම අද ඒ නිවැරදි දැන හරියටම තහවුරු කරගන්නවා. ආයි අහාමා ඉන්නවෝ ආයි නැවතෙන්න නෙමෙයි හරිම දැන නිවැරදිම දැන අපි තහවුරු කරගන්න ඕන. අපි දැන් මේ නිදර්ශනයේ ගන්න අපේ භාවනාව කොතනටද ඉලක්ක වෙලා තියෙන්නේ, කොතනද අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ කියන අදහස තහවුරු කරගන්න පුළුවන් වුණොත් ඔන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට කායානුපස්සනාදී සතර සතිපට්ඨානය නිවැරදිව නිවැරදිව භාවිතා කරනවා වෙනවා. අර ප්‍රතිඵල ලැබෙන විදිහට ප්‍රතිඵල සත් දින උපරිමයෙන් ගත්තොත් අවුරුදු 7ක් මේ කාලය තුළේ උපරිම ඵලෙන් ලබා ගන්න පුළුවන් විදිහෙන් නිවැරදි මඟක අපි අනුගමනය කළා වෙනවා. මෙන්න මේ දෙපළ තේරුම් ගන්න. දැන් පින්වතුන්ට පැහැදිලි යම් මිනිස් සමූහයක් ඇති තැන කොඩියක් හැටියට දැක්ම වැරදි. ඒ වැරදි දැක්ම තුළ කුසලයක් ගොඩනගන්න පුළුවන්. ඒ කුසලයේ තර්පයක් මේ මූලකම මත පිටර තියෙන නිසා තියෙන්නේ. එතකොට දැන් අපි අපේ භාවනාවට අපේ ආධ්‍යාත්මයට යොමු වෙනවා. ඔන්න බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ අපි කොඩියක් හැටියට දකින්න දැන පබේ කැටි දැන මිනිස්සේ කියලා දකින්න දැන මේ කිසියම් තැනක් ඔබට තේරුම් ගන්න නම් තේරුම් ගන්න පුළුවන් නම් එහි සිට පිටුවා ගන්න. එතකොට ඔන්න ඔය වගේ කොඩියක් දකින්න දැන කොඩියක් ඇති බවට අනු වෙන තැන අපි අපේ ජීවිත ප්‍රතිපදාවට සමාන කරගන්නේ කොහොමද? එතන වැදගත් වෙන්නේ අපිත් නැවත ඉස්සෙම කොඩියක් දකින්න. ඔන්න ඔබට මේ ජීවිතය තුළ පරිහරණය කරන්න වෙනවා ඇහැ, කන, නාසය, දිව, කය, මන. මේ හැට මොකක්ද කියන්නේ? සලායතන කියලා. මේ සලායතන පරිහරණය කරන්න වෙනවා. ඒකනේ ජීවිතය කියන්නේ. එතකොට දැන් අපිට මේ ආයතන පරිහරණයේදී අපට පේන, ඇහෙන, දැනෙන, දැනගන්න දේ තියෙනවා නේද? පේන දේවල් තියෙනවා, ඇහෙන දේ තියෙනවා, දැනෙන දේ තියෙනවා, දැනගන්න. දැන් ඔබට තේරෙනවද එහෙනම්? තියෙනවා. එහෙනම් ඔය තේන ඇහෙන දැනෙන දැනගන්න දේ ඇත්නම් ඒ තැන පොතනද කොඩිය 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 කියලා සමාන කරගන්න එතන. තේරුණාද? දැන් ඔබට තේන ඇහෙන දැනෙන දෙයක් තියෙනවා නම් ඒ හමු වෙන දෙය අර නිදර්ශනයේදී කොඩියක් දකින්නවා කියන දැනට සම්බන්ධයි. දැන් අපි දැකලා කෙනෙක්ව දැකලා මොන කෙනෙක්ව දකින්නවා දැක්කහම අපි හිතනවා හරි ලස්සනයි යා හරිම සොඳුරුයි එයාගේ කොණ්ඩෙත් හරි ලස්සනයි එයාගේ ඇස් දෙක මුවමැදියේ වගේ හමත් හරි සිනිඳුයි හරි පැහැපත් අපිට පේනවා හරි ලස්සනයි කියලා. සමහර වෙලාවට පේනවා අපි හිතනවා එයාගේ කැතයි හරි අවලස්සනයි කියලා. එහෙම හිතනවා ඒකම හිතනවා අපෝමිය අපකලයක් උපන්නේ අපකලේ මොනේ ඉක්මනට අපි මොකද කරන්නේ? ඒක අනිත්‍යයි ඒක දුකයි ඒක අනාත්මයි ඒක තියෙන කෙස් ලෝමිය දත්ත අම්මත්මහර භාවනා කරනවද නැද්ද? එතකොට පොඩියක් දැකලා නෙමෙයි භාවනා කරන්නේ. එතකොට අර පොඩියක් දැකලා පොඩිය ඇසිටෙන පොඩිය අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට කුසලයේ උපදින විදියට අකුසලයේ උපදින විදියට බලපු තැනයි මේ තැන දෙකේ වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවද? නෑ සමානයි. එතන කුසලය අකුසලයේ උපන්නේ මෙතන කුසලය අකුසලයේ උපන්නේ. එතකොට අපි හැමතිස්සම ඇහැට කනට නාසයට දිවට කයට මනසට හමුවෙච්ච අරමුණත් එක්ක අපි කෙනෙක් දෙයක් යමක් ඉන්නවා තියෙනවා කියන හැඟීම නම් අපි උපදවා ගත්තේ ඒ කියන්නේ පොඩියක් ඇට කියලා ගත්ත තැනමයි. එතකොට ඔන්න දැන් බලන්න අපේ ජීවිතේ තියෙන්නේ කොඩියක් නැති තැන කොඩියක් ඇති බවට පිළිගත්ත සම්මතය. එතකොට ඒ සම්මතය තුළ නම් අපේ ආචාර්යවරු මතු බුදු වෙනවා කිව්වා දුරු වෙලා කිව්වා කියලා දෙන්නේ එබඳු තැනක නම් අපිව නිවැරදිව පිහිට වීමක්ද අපට නිවැරදිව මඟ දැක්වීමක්ද මේ බුදු සසුන තුළ අපිව මුලා කිරීමක් රැවටීමක්ද මේ දැන හෝ නොදැන කරන්නේ කියලා අපි තේරුම් ගන්න. එතකොට එහෙනම් දැන් මම සත්ව පුද්ගල ආත්ම කියන සංකල්පයකට කෙනෙක් දෙයක් යමෙක් යමක් ඇත කියන තැන ඇවිල්ලා ඒ මත ලස්සනයි කියලා අවලස්සනයි කියලා අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා කොහොම බැලුවත් ඒ බැලීම තුළ අර අකුසලයේ උපදින විදිහට බලනවට වඩා අකුසලයේ උපදින විදිහට බලන එකේ වටිනාකමක් තියෙනවා නැත්තේ නෑ ප්‍රතිසන්දියට අනුව. හැබැයි අපි මේ බුදු සසුනක් ඇති කාලයක බලාපොරොත්තු වෙන්න ඕන එබඳු සරලතනක් නම් නෙමෙයි භවගාමී කර්මයක් නෙමෙයි අපේ ලෝකුරු සාසනයක් තුළ බලාපොරොත්තු වෙන්න ඕන. එහෙනම් දැන් වන්ද මගේ භාවනාව මගේ වැඩ පිළිවෙල මේ දකින අහන දැනෙන දැනගන්න කියන තැන ඒ ආත්ම පුද්ගල සත්ව සංකල්පයට යමක් දෙයක් කියන ද්‍රව්‍යාත්මක හදනකට ඇවිල්ලා නම් ඊට සාපේක්ෂව නම් මා අනිත්‍ය බවට දුක් බවට අනාත්ම බවට අසුභ බවට බලන්නේ ඒක ගෞතම සර්වඥ ඉගැන්වීම වෙන්නේ නැහැ. එතකොට දැන් මේ පින්වතුන්ට නැවත නැවත අපේ ස්වාමීන් වහන්සේලා නිවැරදි කරන්න උත්සාහ කරේ මෙන්න මේ පැත්ත. මම දන්නේ ඒක කොච්චර දුරට මේ පිළිස අතරේ නිවැරදිව තේරුම් ගත්තා ඒ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් සමන් කල්පනා කරලා බලන්න, මම මේ පුද්ගල සංකල්පයට සාපේක්ෂව එහි නපුරු විපතක වැරදී කියන අදහස දැකලා ඒක යටපත් කර ගැනීම සඳහා කරන යම් උත්සාහයක්ද මගේ ක්‍රියාමාර්ගය? එහෙම නැත්නම් ඒ සත්පුද්ගලාත්ම සංකල්පයේ වැටෙන තැන, එහෙම පේන තැන මොනවද පවතින්නේ කියලා ඉන් ඔබට විමර්ශනය කරන වැඩපිළිවෙලකට මම ඉන්නේ කියලා හිතා ගන්න පුළුවන් නම්, විමස ගන්න පුළුවන් නම්, අපි හරි පාරට යනවද, අපි වැරදි පාරකට තාම යනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට දැන් මෙන්න මේ පිළිබඳව සාක්ෂිය තමන් විසින් කරන සාක්ෂිය තමන් විමස ගන්න ලෝකයව ගන්න පුළුවන්. ලෝකයව ගන්න පුළුවන්. ඒක වැඩක් නෑ. තමන් තමන්ගේ ආධ්‍යාත්මික විමස බලන්න මම භාවනා කරලා තියෙන්නේ කොහොමද? මම මේ කය දිහා බලලා තියෙන්නේ කොහොමද? පුද්ගලයේ ඇත මම කියලා කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් ලස්සන කෙනෙක් ඉන්නවා, අලස්සන කෙනෙක් ඉන්නවා. ඒ ලස්සන අලස්සන තේන තැන පවතින්නේ මෙහෙමයි කියලා. එහෙම දැනක අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට, අසුභ බවට කළ භාවනා මානසිකාරයක්ද තවමත් මා සතුව පවතින්නේ? එහෙම නැත්තම් මේ එහෙමද මේ මගේ භාවනාව ඉන් එහාට ගිය වැඩපිළිවෙලක් කියලා සහතික කොට දක්වන්න තමන්ගේ ගෞරව සාක්ෂිය තමන්ට ඉඳ ලැබෙනවද, ඉඳ දෙනවද කියලා විතර බැලුවොත් ඔන්න අපේ ජීවිතය තුළ ගත්ත මහන්සිය ප්‍රතිඵලය කොච්චර ප්‍රමාණාත්මකවද කියලා ඔබට ඔබ ගැන ආත්ම ගවේෂණය සිද්ධ කරගන්න පුළුවන්. එහෙමනම් බුදුදහම තුළ මේ ආයතන පරිහරණයත් එක්ක දකින, අහන, දැනෙන, දැනගන්න යමක් දෙයක් කෙනෙක් ඇත කියන මෙන්න මේ තැනට වැටෙනවා නම් කොඩියක් පෙනුණු තැන කොඩියක් අපිට පෙන්නපු තැනට සමානයි. එතකොට අපි නිදර්ශනයෙන් ඉගෙන ගත්ත කොඩියක් හැටියට පෙනුණු තැන වැරදි කියලා. එහෙනම් දැන් අපිට කොඩියක් වැරදි කියන්න පුළුවන් මොනේ? කොඩියක් හැටියට පෙනුණු තැන තිබුණේ මොනවද කියලා බලාගත්තට පස්සේ කැමරා කරුවා ලං කරලා පෙන්නුවේ නැත්තම් අදත් අපිට කොඩියක්මයි. එහෙනම් කොඩිය කියන්නේ බොරුවක් කියලා හෙලිුණේ ඉන් එහාට තියෙන කොඩියක් පේන තැන තියෙන්නේ මොකද්ද කියලා බලන්න පෙළඹුණු නිසා, දැක්ක නිසා. එහෙනම් දැන් අපට සත්ව පුද්ගල ආත්ම යමක් කෙනෙක් දෙයක් කියන තැනට ඇවිල්ලා ඊට සාපේක්ෂව අනිත්‍ය දුක්ඛ අනාත්ම සුබ මේ කර්මස්ථාන වඩන්න පුළුවන්. නමුත් ඒකේ කිසි අර්ථයක් නැහැ, ඵලයක් නැහැ, නිවන පිණිස සහයක් නැහැ. එහෙනම් අපි අමාරුවෙන් අමාරුවෙන් හරි අපි හොයන්න ඕන කොතනද? සත්ව පුද්ගල ආත්ම මම කෙනෙක් දෙයක් යමක් කියන හැඟීම් මාත්‍රයක් හෝ හම වෙනවා නම්, හසු වෙනවා නම්, හා මේ කොඩියක්, කොඩියක් ඇත කියලා අරගෙන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයට බැලුවට වැඩක් නෑ. ඒක නෙමෙයි මම කරන්න ඕන. මේ කොඩියක් ඇරියද තේන තැන තියෙන්නේ මොනවද? මේ මනුස්සයේ කප්පේ පුද්ගලයේ හැටියට කෙනෙක් දෙයක් හැටියට මේ හමු වෙන තැන තියෙන්නේ මොනවද කියලා එහාට බලන්න ඔන්න අපිට යන්ත්‍රමයක් තියෙනවා නම් සතරවරු පට්ඨානය අමුවෙනවා ඉතින් ගන්න. බුදුහාමුදුරුවෝ සතරවරු පට්ඨානයට මෙහා කරන්නේ කොඩිය කොඩියක් දැකලා කොඩිය තුල ගොඩ නැගෙන සතරවරු පට්ඨානයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පනවන සතරවරු. එහෙනම් මට දිට්ඨ දුත මත විඤ්ඤාත දකින ආහාර දැනෙන දැනගන්න තැන එබඳු සංකල්පයක් උපදිනවා යමක් කෙනෙක් දෙයක් ඇත කියන සංකල්පය උපදිනවා නම් ඊට සාපේක්ෂව නෙමෙයි සතරපස්සක්ඛාණය වඩන්න ඕනේ. එතනින් එහා පැත්තයි අපි බලන්නේ. එහෙනම් අපි හැමතිස්සම අපට නොවනක් තියාගන්න වෙනවා කලමකොට යමක් කෙනෙක් දෙයක් අපේ පුද්ගලයක හැටියට හමු වෙනවා නම් ඒ හැම තැනක්ම කොඩියක් පේනවා වගේ කියලා. දැන් අපිට උපමාවක් තියෙනවා. දැන් යම් මොහොතක අපට පුද්ගලාත්ම කෙනෙක් දෙයක් කියන හැඟීම එනවා නම් ඔන්න කොඩියක් පේනවා. කොඩියක් දැක්ක කියන දැනට සමාන කරගන්න. එතකොට දැන් මට ප්‍රතිපදාව දෙසි මම කොඩියට සාපේක්ෂව බලනවද කොඩියක් හැටියට පෙනෙන දැන මොනවද තියෙන්නේ කියලා බලනවා. මොනද සමාන්ත තුලනය කරන්න පුළුවන් කොයි පැත්තද? ඉතින් එහා පැත්ත බලන්න අමාරු වෙනකොට මෙහා පැත්ත හරි බලා ගන්න පුළුවන් නම් වටිනාකමක් තියෙන ඒක වරදක් මේ හැබැයි මේ වැරද්ද හඳුනගෙන දැන් මම කිව්වා වැරද්ද තුල වැරද්දකුත් තියෙනවා වැරද්ද තුල නිවැරද්දකුත් තියෙනවා. ඉතින් වැරද්ද තුල තවත් වැරද්දක් කරගන්නවට වඩා වැරද්ද තුල නිවැරද්දක් කරගන්න පුළුවන් නම් ඒක වටිනාකම තියෙනවා. හැබැයි අපි වැරද්ද තුල වැරද්දට හෝ වැරද්ද තුල නිවැරද්දට හෝ නොගියෙ වැරද්ද නිවැරදි කරගන්න හැදුවොත් ඒකමයි වටිනේ. එහෙනම් දැන් අපිට මෙන්න මේ වැරද්ද නිවැරදි කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් නම් මේ මොහොතේම මඟඵල ගන්න අවබෝධ වෙන විදිහෙන් ඇති කරගන්න දැක්ම. එක ක්‍රමයක් කර්ම පිළිවෙලින් ටිකෙන් ටික එහාට යන්න පුළුවන් ක්‍රමයක්. ඒක ක්‍රම දෙක පිළිබඳවම මම කතා කරන්න සූදානම් නැහැ. මුළු වචන මාත්‍රයෙන් ඒක පැහැදිලි කරනවා. දැන් කෙනෙකුට සත්ව පුද්ගල ආත්ම යමක් කෙනෙක් දෙයක් කියන ස්වභාවයේ හමු වෙනවා නම් ඒ හමු වෙන තැන බුදුරජාණන් වහන්සේ ජාති දුක්ඛ ජරා විදුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛම් අපියෙන් සංපයෝගෝ දුක්ඛෝ කියේ විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං සංසිතේන පංචපාදාන සංඩා දුක්ඛා කියපු ඒ දුක්ඛ ආර්ය සත්‍ය කියන දැනේ. එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ යම් තැනක යෙදෙනවද ඒ පංච උපාදානස්කන්ධයේ යෙදෙන තැන අවිද්‍යා තෘෂ්ණා කියන මේ හේතු මිත්‍ර වෙලාමයි තියෙන්නේ. එතකොට අනුපේයෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නොබැලුවා සුභ බවට අසුභ බවට ඒ අකුසලයේ උපදින විදිහට නොබැලුවා කුසලයේ අකුසලයේ අනුපේ නූපදේවා ඒ තුළ යම් අකුසලයක් යෙදিলা තියෙනවා. සත්‍යයේ කුද්දලයේ ඇති බවට කෙනෙක් දෙයක් ඇති බවට හැඟීම් මාත්‍රයක් ඇති කරගත්තා ඇති ඒක ලක්ෂණයි අවලක්ෂණයි කියලා හිතුවා. ඒක අනිත්‍ය දුකයි අනාත්මයි කියලා හිතන්න අමුතියෙන් යන්නුනේ. සත්පුද්ගල භාවයෙන් යමක් කෙනෙක් දෙයක් ඇත කියලා අදහස් මාත්‍රය තුළම මේ දුක හා සමුදය කියන මේ දෙක දෙක. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ මේ දුකෙන් ඈතර වෙන්න කියන්නේ දුක පිළිබඳ දකින්නේ. එතකොට දැන් අපට ඇසට හෝ කනට හෝ නාසයට හෝ කයට හෝ මනසට හෝ යම් අරමුණක් ගැටීමෙන් තමයි අපට යමක් පේන එහෙම දැනෙන දැනගන්න අවස්ථාව උදා වෙන්නේ. දැන් කැමරාවට යම් රූපයක් යම් දර්ශනයක් ගැටුණු නිසාම කොඩියක් හැටියට පෙන්වන්න පුළුවන් නේද? දැන් කොඩියක් හැටියට පෙනුණා පෙනුනේ කැමරා කාචයට හමු වෙච්ච යම් රූපයක දර්ශනයක් නේ. දැන් කැමරාවත් ඒ පවතින රූපයක් එකට ගැටුණු නිසා අපට කොඩියක් හැටියට පෙන්වන්න පුළුවන් නේද? එතකොට එහෙනම් අපි සත්‍යයේ උද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට අපේ සම්මතයට අපේ පිළිගැනීමට එනකොට ඒ තුල යෙදিলা තියෙන ධර්මතාවයක් තියෙනවා වෙනස් කරන්න බැහැ. ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, විඥාන තෝරණය අවස්ථා අපි බෙදා ගන්න දී අපි හිතමු මනස, ධර්ම, මනෝවිඤ්ඤාණ කියලා නේද? එතකොට මේ එහෙම නැත්තම් මේ ආධ්‍යාත්මික ආයතනයේද බාහිර ආයතනයේ ගැටිලා විඥානයක් ඉපදිලා ඒ හිතේ උපදින වේදනා සංඥා සංකාර. එතකොට ඔන්න තේරුම් ගන්න ඕන මෙන්න මේ අවස්ථාව මෙන්න මේ දෙක කුසල් හෝ අකුසල් හෝ කර්ම හෝ ක්ලේශ වලට සම්බන්ධ කොටසක් නෙමෙයි. මේ දෙක විපාක. එතකොට දැන් කැමරාව ඉදිරියේ තියෙන රූපයකට ඉලක්ක කරලා යම් දර්ශනයක් අපට රූපවාහිනී ත්‍රියේ දර්ශනය කරනවා. දැන් මේ රූපවාහිනී ත්‍රියේ දිස් වෙන ඒ දර්ශනය තුළ තියනවාද මෝඩකම පුතංහව? ඒ කැමරාවේ තියනවාද? ඒ කැමරාවට ඉලක්ක වෙන ඉදිරි දර්ශනය තියනවාද? නැහැ. ඒකේ කුසල් රූප කුසල් හෝ කර්ම හෝ ක්ලේශ නැහැ. එතකොට කර්ම හෝ ක්ලේශ උපදවා ගන්නෙ ඒ පේන දර්ශනය තුළ නෙමෙයි. ඒ පේන දර්ශනය දැකලා ඒ රූපවාහිනියේ දිස්සෙන දර්ශනය දැකලා ඒ පිළිබඳව අපි ඇති කරගන්න සංකල්පනේ ඒ මතනේ අපට කුසල අකුසල කර්ම ක්ලේශ උපදීනේ. එතකොට අන්න ඒ වගේ ස්කන්ධ හා උපාදානස්කන්ධ කියන මේ අවස්ථා දෙක වෙන් කරගෙන අපට හැමතිස්සෙම සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් යමක් හැටියට මෙරි කෙනෙන හමු වෙන හසු වෙන දැනෙන යම් තැනක් වේ නම් ඒ අවස්ථාව උපාදානස්කන්ධ කියන්නේ. එතකොට එබඳු උපාදාන සම්ලයක් පුද්ගල භාවයෙන් අපට හමු වෙනවා නම් ඒ හමු වෙන්නේ පවතින ආකාරයෙන් නොදන්න නිසා. දැන් කැමරාවේදී ඇති දර්ශනයක් ඒ තුළින් මැවෙන විචිත්‍ර ඒ දර්ශනයක් මේ කාරණාත්මක නොදන්න කෙනෙක් කොඩියක් කියන අදහසක් ඇති කරගන්න පුළුවන්. එතකොට පොඩියක් කියලා රැවටීම අර කියන හේතු ටිකට අදාළද නැහැ. එහෙනම් යම් පවතින තැනක වැරදි හැඟීමක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. ඒක කාගේවත් ඒ ධර්මතාවයන්ගේ වරදක් දෝෂයක් නොවේ. එහෙනම් අපට ඇහැට රූපයක් ගැටිලා චක්කු විඤ්ඤාණ හිතේ චක්කු සම්පත්තියෙන් වේදනා සංඥා චේතනා පහළ වෙන්න පුළුවන්. ඒ වේදනාපන්න චේතනාවන්ගේ පහළ වීම දකින්න රූපాయని තිරේක දෙන්න දර්ශනය අහන්නකොට. එතකොට රූපాయని තිරේ දර්ශනය වෙන්නේ ඒ දර්ශනය වරක්වත් කෝපයක් නැහැ නේද? දැන් වැරද්ද වෙන්නේ අපි පොඩියක් කියලා අපි බාර ගන්න එකනේ නේද? එතකොට මෙන්න මේ ඇහැ රූපේ චක්කු විඥානයේ ඒකිතේ පහළ වෙන චිත්ත ගති ඒවට කියනවා ස්කන්ධ කියලා. ඒ ස්කන්ධ ඇතුළත සත්‍ය පුද්ගලයේ කෙනෙක් දෙයක් යමක් පොඩියක් කියන වැරදි අවබෝධයකට කවුරු හරි එනවා නම් එතනයි උපාදානස් ගන්න. එතන සමුදය නිදිලා නිරෝධයේ මාර්ගය නැහැ. එහෙනම් දැන් අපිට සමුදය දුර වෙන විදිහට නිරෝධයේ මාර්ගයේ නිරෝධයේ සාර්ථක වෙන මාර්ගයේ වැඩෙන විදිහටයි අපි භාවිතාව කරන්න තියෙන්නේ. එතකොට කෙනෙකුට විදුව මේ මානවකට තීක්ෂණ කෙනෙකුට හම්බ වෙන්නේ කොඩියක් කියන හැඟීම ඇති කර ගන්න පුළුවන් නම් කොඩියක් ඇති තැන කොඩියක් ඇති බවට පෙනුනේ සත්‍ය පුද්ගලයේ කෙනෙක් ඇති බවට පෙනුනේ දැනුනේ මෙන්න මේ කියන ධර්මතාවයන්ගේ ඇත්තම දැක්ක නිසා නේද කියලා ඒ හම්බයන්ට මනස තියන්න පුළුවන් නම් දුක පිළිඳින දකින්නවා කියන්නේ එතන. එතන පිළිඳින දකින්න පුළුවන් නම් පොද මෙතන බොරුව අපේල්ල යන ඒක ක්‍රමයක් ඒක ඒක ආරෝහණයයි. ඒක මම අනුමානයේ මේ යන්ත්‍රමට ඒ කියන්නේ කිව්වේ. නමුත් අපි කියන්න යන්නේ කායාරණ පස්සනාව. එනිසා දැන් අපි ඊට වඩා සරල ක්‍රමයකින් මේ නිත්‍යාවෙන් මිදෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න. අපි දැන් කොඩියක් දැක්කහම කොඩිය තුළ කොඩිය සාපේක්ෂව කොහොමද කටයුතු කරන්න පුළුවන්? ඉන් එහාට යන්නේ කොහොමද කියලා අපි ටිකක් කතා කරමු. ඒක අපි සමාන කරගත්ත දැන් ආධ්‍යාත්මික අධ්‍යක්ෂකට. දැන් අපිට කොඩිය පොතනද කියලා තේරෙනවා. හොඳයි දැන් අපි හිතන ඕන දැන් මම භාවනා කරමින් ඉන්න ඇත්තේ කියලා. එහෙම තියාගෙන ඉන්නකොට දැන් අපි බලනවා දකින්න. ඇත්තට තියාගෙන බලන්න දැන් ඔබට පිටුපස්සෙන් කවුද ඉන්නේ? දකුණු පැත්තෙන් කවුද ඉන්නේ? වම් පැත්තෙන් කවුද ඉන්නේ? ඉස්සරහින් කවුද ඉන්නේ? හාමුදුරුවෝ කොතනද ඉන්නේ? දොරටු ජනේල තියෙන්නේ කොහමද? දැන් බලන්න හිතන්න පොඩ්ඩක්. දැන් ඔබට මේ ශාලාව පුරාවට ඉන්න අය පිළිබඳව හැඟීමක් තියෙනවා. හාමුදුරු ඉන්නේ එහෙමයි කියලා පේනවා. දොරටු මේ තැන්වල තියෙන්නේ, ජනේල මේ තැන්වල තියෙන්නේ, ගහකොළ ළඟ පොකුණු කුටි ආවාස තියෙන්නේ එහෙමයි. දැන් ඔබට මේ සියල්ල ඇති බවට පේනවද? පේනවද? එහෙනම් දැන් අපට අර උපමාවත් එක්ක සංසන්දනය කළොත් මොනවද මේ තේරෙන්නේ? කොඩි පේනවා. දැන් කොඩියට වැරදෙනවද? කොඩියක් පේන තැන මොනවද තියෙන්නේ කියලා ඉනිහාට වෙනවා. කොඩියක් දැකලා කොඩිය අනිත්‍යයි දැන් ඔන්න අනිත්‍යයක් දැක්කා. යා ලක්ෂණයි කියන හැඟීම එන්න පුළුවන්, අව ලක්ෂණයි කියන හැඟීම එන්න පුළුවන්, කෝපය ඇති වෙන්න පුළුවන්, සාමය ඇති වෙන්න පුළුවන්. ඒක ආදීනව මතක් වෙලා බණ මතක් වෙලා අපෝ වෙන හිතන්න හොඳ නෑ. ඒක අනිත්‍යයි, මේක තියෙන කේස් මේ ලෝකෙන්නේ නියම ලක්ෂණ හැමවක් තියෙන කියලා හිතන්න පුළුවන් නේද? ඒක වරදක් නෑ. නමුත් එතකොට අපි පොඩිය ඇති දැනක තමයි මේ වැඩ පිළිවෙල මේ මනස කරන්නේ. එහෙනම් දැන් මට කොඩියකට සාපේක්ෂක වෙන මේකේ දැන් මට මේවා බලවහම පිටපස්සෙන් කෙනෙක් ඉන්නවත් දැනෙනවා. වම් පැත්තෙන් ඉන්න කෙනා, දකුණු පැත්තෙන් ඉන්න කෙනා, ඉස්සරහින් ඉන්න කෙනා, ඈතින් ඉන්න අය, වටෙන් ඉන්න අය, දොරටු, ජනෙල්, ගහකොළ, ලිම්පකුණු, කුටි ආවාස මේ ඔක්කොම ඇති බවටම පේනවා. එහෙනම් මොනවද අපිට තේරෙනවා? කොඩිය හැමතිස්සෙම පේනවා. රූපවාහිනී තිරේ වගේ හැමතිස්සෙම කොඩි තේන එකක්ද කන්නේ? කොඩි දැන් ගොඩක් තියෙනවා. දැන් අතල නම් වැවටුනේ ඒක කොඩියට. දැන් වැවටෙන කොඩි කීයක් තියෙනවා? ධනමය කරන්නක් තමයි. එහෙනම් මොන්නේ හැමතැනකම රැවටෙන්නේ නැතුව ඉන්හිහාට මෙහෙම පේන තැන තියෙන්නේ මොනවද? මෙහෙම පේන තැන තියෙන්නේ මොනවද කියලා බලන්න පුළුවන් නොත් නරේත් ඡන්ද ගැන අහලා පුරුදු වෙන්න පුළුවන්. මේක බලද්දම පංච උපාදාන ඡන්දයේ තියෙනවා. මෙතන තියෙන්නේ පංච උපාදාන ඡන්දයේ එතනින් එහාට ගියොත් ඉස්කන්ධ. ඉස්කන්ධ පිට දකින්නකොට මොකද තමයි කියන්නේ දුක පිළිසින්ද දකින්නේ. දුක පිළිසින්ද. දුක පිළිසින්ද කියන කාතන වහන්සේට ආයිති දෙන සම්පූර්ණ ඉෂුණ. උන්වහන්සේට උපාදාන ඡන්ද තියෙන විදිහක් නෑ. උන්වහන්සේ දුකෙන් මිදෙලා නෑ. එහෙම බලන්න පුළුවන් අයත් මේ පිළිසතරේ ඇති මේ අහපු බණ හරියට හරි තැනක තියලා අහගත්තා නම් බැලුවා. එතකොට එහෙනම් දැන් ඔන්න මට පස්සේ තේරුණා දැන් කොඩිය දකින තැන රූපවාහිනිය ගැන අමතක වුණා තේරුණට දැන් මට පේන පොඩි දැන් බලන්න ඇස් දෙක පියාගත්තාම මේ ආස්පද වලට පිටා බලන්න පුළුවන් මේ ගහ පොළ පවා මොකට තියෙන කීතම තියෙන බවටම. එහෙනම් ඔන්න පොඩියක් ඇටියට පේන තැන කොහොමද කියලා මට දැන් ගැලපෙනවා මට තේරෙනවා. එහෙනම් දැන් මට භාවනා ක්‍රම දෙක ගැන හිතන්න පුළුවන්. දැන් මොන මට මෙහෙම පේනකොට ඔන්න දැකපු මේ කුහේ හරි හිටපු අද උදේ දැකපු ලස්සන කෙනෙක්ව දී වෙන පුළුවන්. මේ අනන්තයි ලස්සන. කොයි හරියට දන්නේ නැද්ද? එයාගේ ඇස් දෙක නම් හරිම ලස්සන. එයාගේ කොණ්ඩේ මූණත් දතු හරි ලස්සන ඇඳලා හිටපු ඇඳුමත් ඒ වගේ. දැන් හරි ලස්සන දෙයක් දන්න පුළුවන්. ඊළඟ කෙනෙක් ගැන හිතන්න පුළුවන් කෝපය තරහව උපදින විදිහට එයාගේ අනුපාත පන්තික දැන් ඒක එහෙම හිතනකොට හිතන්න පුළුවන් අපෝම භාවනා කරන්න සිල් අරගෙන ඉන්න ඕන හිටන්න ඔබ දැන් කියලා අසන දිනුනාට ඒක තියෙන කෙනෙක් කියලා මේ දත් සම්මාත්නහර මහ පිළිතුරු දේවල් දැන් එහෙම හිතන්න පුළුවන්. එතකොට අන්න දැන් අපි එහෙමත් භාවනා කරනවා එහෙමත් කුසල අකුසල දෙක උපදින විදිහට ඉන්නවා. දැන් ඔන්න අපට මේ දෙවිදිය ඇර වෙන විදිහක් නැද්ද? ඔන්න දැන් කොඩි පේනවා මොකද? මේ පොඩියට රැවටෙන්නේ නැතුව පොඩියට සාපේක්ෂක නොවි පොඩියක් හැටියට පේන තැන තියෙන්නේ මොනවාද? ඉන්හිහාට මනස අපි නිහවන්නේ කොහොමද? ඔන්න අපි හාගත්ත ධර්මය තුළ ඔය වැඩ පිළිවෙල තමයි අපිට හමු වෙලා තියෙන්නේ. අන්න එතනින් එහාට යන වැඩ පිළිවෙලක් තියෙනවා නම් අපි තාමත් ඒකයි. අපි මේ අහගත්ත දේවල් වල යම් ප්‍රතිඵලයක් තියෙනවා අපේ ජීවිතේට. ටික ටික හරි අපි ආශ්‍රව ගෙවනවා. දැන් බලන්න තමන්ට එහෙම පෙනුනොත් මොකද අපි කරන්නේ? මේ පුද්ගලයේ කියන සංකල්පයේ දැවිලා පුද්ගලයා කියන තැන තියෙන්නේ මෙන්න මේ දෙතිස් කුරුප ටික මේ පංචස්කන්ධයක් කියලා බලලා ඒ කෙලෙස්සේ යටපත් කරලා ඒ අකුසලයේ යටපත් කරලා කුසලයක් උපදවා ගන්න ක්‍රමයක්ද මා සතුව පවතින්නේ? එහෙම නැත්නම් මෙහෙම පේන තැන මෙහෙම දැනෙන තැන මෙහෙම තියෙන තැන තියෙන්නේ මෙන්න මෙහෙම එකක් කියලා ඉන් එහාට ඉන් ගැඹුරට මනස යොමු කරන මෙහෙමන ක්‍රමයක් මා සතුට කියන එකයි දැන් තම තමන් තුළ ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට ඒක ඒ විදිහේ ඒ ක්‍රමයේ දන්නවා නම් මම විශ්වාස කරන්නේ ආපෝ කල් වෙනවා පස්සෙන් පස්සෙන් ගිහිල්ලා බලන්න හරදර කළ යුතුයි කියලා. ඒ ටික හගත්තා නම් ඒ ටික දැනගත්තා නම් ඇති තම තමන්ට කළ යුතු කාර්යයේ තියෙන ආශ්‍රය ගෙවා ගන්න එක. හොඳයි දැන් තමන් හිතලා බලන්න මොකද එහෙනම් කොහොමද කරන්න ඕන? දැන් ඔන්න මේව භාවනා කරන ඇස් දෙක තියාගෙන ඉන්නවා. දැන් ඔන්න ලස්සන සොඳුරු කෙනෙක් පේනවා. දැන් කොහොමද කරන්න භාවනා? මේ ලස්සනයි කියලා පේන තැන තියෙන මේකේ මුලෝමිය දත්හම මත්මහරයට ඇට දිගුරුවක් ගඩුවක් මාතලුකෙන අනුලේ තරුකෙන්කට කියලා ගන්න පුළුවන්. මේක අද රත්න වනාන්ටයට මහලු වෙලා දෙයන් පත් වෙලා දිනයට වැටිලා කවුවත් නොදැක්කොත් ඉදි නිලා දිල් වෙලා සැරව ගලන්න පටන් ගනි ගඩ ගහනකොට මැත්තු තියාගෙන ඒවි කපුටු ඒවි බලු බලන් ඒවි නොයෙක් නොයෙක් සතු ඇවිල්ලා කවුරු ඇවිල්ලා මේක කාලා දාවි. මේ මේ විදිහට මත්කෑ විසිරලා ඇටකට විසිරලා මේ වගේ මහා අසුභ දර්ශනයක් බවට පත් වේවි කියලා මෙහෙම හිතන්න බැරිද? හැබැයි එතකොට ඒක අර පොඩියට සාදේ. එහෙනම් දැන් අපිට දැන් කමටහන තියෙනවා මෙහෙම. එහෙනම් අපි කමටහන වඩන්නේ මේක සාපේක්ෂකවල මේ භාවිතාව කරන්නේ මෙතනට සාපේක්ෂක නොවි අපි මේක භාවිතා කරන්න ගන්නවද කරනවා. එච්චරයි ප්‍රශ්නේ. ඒකට උත්තර දෙනවා නම් තරම් සතුතාවයක් තියෙනවා. තොමේ කිච්ච. එතනින් එහාට ක්‍රියාවන් බලන්න. අපිට කරන්න දෙන්නේ. දැන් මේක තියනවද නැද්ද කියන එක හරියට හිතන්න ගන්න. එහෙනම් දැන් අපි කොහොමද ඒක කරන්නේ? අපි හිතමු දැන් ඒ තුනක් අපිට තියෙනවා විවිධ අවස්ථා සතර සතිපට්ඨානයක් තියෙන නිසා. දැන් අපිට මේ මනුස්ස ලෝකයේ තුල වඩා ප්‍රකට සතින් දෙදෙව අපිට හමුවෙන්නේ නාම ධර්ම ටික නෙමෙයි රූපේ පිළිබඳව. රූපේ හමුවෙන්නේ නැහැ නමුත් රූපේ පිළිබඳව අපේ වැඩි සංයෝජනේ තියෙනවා. එනිසා දැන් අපිට ඕන බලන්න දැන් මෙහෙම භාවනා කරනකොට යම් අදහසක් හිතට එනකොට ඔය වටපිටාවේ ඉන්න අය පිළිබඳව අපට රූප පිළිබඳව දැඩි හැඟීමක් තමයි තියෙන්නේ. මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ කායානුපස්සනාව ඉස්සෙල්ලම සතර සතිපට්ඨානෙ හිතේට ගත්තා. කායානුම බලන්න. එහෙනම් දැන් අපිට පුළුවන් අන්න අර ආයෝගික වැඩපිළිවෙල සරල තැනකින් පටන් ගන්න. කොහොමද? දැන් අපිට මේ තේන්නේ දැන් ඇත්තට තියාගෙන මේ පිටිපස්සේ ඉන්න කෙනා ළඟින් වගේ විස්තරය ඉන්න කෙනා කියලා පේනවනේ. එතකොට මේ පේන ස්වභාවය තුළ අපිට රූපයක්ම කියන හැඟීමනේ අපේ දැඩි බලවත් තියෙන රූපයක් කියන. දැන් අපි මේකෙන් ඉස්සෙල්ලා මිදෙන්න ඕන. ඒ මිදෙන්න ඕන නිසා තමයි මගේ බුදුහාමුදුරුවෝ කායම පස්සනාව පළමු කොට පනවන්නේ. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ නම් කය අතහැරෙන විදිහට කයේ ඇත්තයි. දැන් අර කොඩියක් පේන තැන ළඟට ගිහිල්ලා විමසුවා නම් අපට හමු වෙන්නේ මිනිස් සමූහයක්. මිනිස් සමූහයක් දැකපු තැන කොඩියක් කියන අදහසට ඉඳ ලැබෙන්නේ නැහැ. ඔන්න එතකොට අපට හම්බ වෙනවා එකවර මේ සියලු සංයෝජන අතර දුරු කරගන්න පිළිවෙලකුත් තියෙන එක තමයි මම හරි ඉස්සෙල්ලා කිව්වේ. තව ටිකක් තියෙනවා ටිකින් ටික රළු ගතිය අත්හැරගෙන ඉදිරියට යන්න පුළුවන් ක්‍රම. මේ කායානුපස්සනාදී වැඩ පිළිවෙලේ මොනවද දක්වන්නේ? ධම්මානුපස්සනාව අවසානයේදී ගෙනිහිල්ලා කායානුපස්සනාව ඉදිරියට ගේන්නේ මේ අනුපිළිවෙලෙන් අපේ මේ සංයෝජන අස්තව ගෙවාගෙන යන්න ඕනේ. එහෙනම් දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. මට තේන්නම පොඩි සත්‍ය පුද්ගලිය කෙනෙක් දෙයක් අහවලා කියන හැඟීමමයි එන්නේ. දැන් මම අසාගත්ත ධර්මයේ තුල මට තේරෙනවා මේක වැරදි. මෙතන තමයි සියලු මුලාව. මේ සතර ගමනට හේතු කුසලාපකල ගොඩනැගෙන්නේ මේ සාපේක්ෂව. එහෙනම් සතරෙන් මිදෙන්න නම් මේ කුසලාපකලෙන් මිදෙන්න ඕන. මිදෙන්න බැහැ. මේවා දකින්න තමයි. මේක සාපේක්ෂව මොන හේතුවක් ඒක කුසලයේ හේතුවක් අකුසලයේ හේතුවක් සතරව. එහෙනම් දැන් මට ඕන සතර ගෙවන විදිහකට හිතන්න පටන් ගන්න. හිතන්න පටන් ගන්න. එහෙනම් මම කොහොමද පටන් ගන්නෙ? එතකොට මට දැන් මේ පේන නාම ධර්ම කියලා මේක දිහා ලේසින් අතාරින්න බලන්න එපා. මේ තේන ස්වභාවය පුද්ගල භාවයෙන්ම ගන්න. ඒක තියෙන අනුමතම වරද්ද එහෙම තියාගන්න. ඒ දැනුමයි නුඹට තියාගන්න. දැන් මේවා තේන්නේ රූප හැටියටමයි. එනිසා රූපයේ තියෙන මේ සංයෝජනය මුලාව රූපයේ පිළිබඳව තියෙන සංයෝජනය මුලාව දුරු වෙන විදිහට ඒක බලන්න. එතකොට අපි ඒකම හොඳයි අපට තේන්නේ රූපයක්මයි කියලා. එක හරියන තැනට අපි නොගිහින් සරල තැනක අපිට තේරෙන තැනක ඉඳලා අපි බලනවා හොඳයි මෙහි මොකේන තැන මොනවද තියෙන්නේ. අන්න අපි දුමු පුද්ගලයේ රූපයක් කෙනෙක් හිතේට අපිට තේරෙන තැන අපි බලනවා මෙහිම තේරෙන තැන තියෙන්නේ මේකේ නිලොන්නේ නේද. එතකොට අපිට වෙනස්කම් තියෙනවා කියන දේ. මේක පටලවා ගන්න එපා. පුද්ගලයේ කියන සංකල්පයට වැඩිලා පුද්ගලයා කියන තැන කෙස්ලොන්නේ ද සම්මස්නහර කියලා දෙදිස්තුන්ක බලන්න පුළුවන්. මං කියන්නේ ඉතන මේ දැන් මෙහෙම පේන තැන තියෙන්නේ මෙහෙම පේන තැන ඔන්න නෝන නෝන ඉස්සරහට ගන්නවා. නෝන මොකද්ද? මෙහෙම පේන තැන තියෙන. එතකොට පේන තැනම රැවටිලා නැහැ. පේන තැන රැවටීම දුරු කරන්නයි දැන් මේ උත්සාහය. මෙහෙම පේනකට මෙහෙම පේන තැන තියෙන්නේ මෙහෙම ටිකක් ඔන්න අපි හිතමු ඔන්න අපි කෙස්ලෝ නිවැරද සම්මස්නාර කියලා දෙති කුණුටික හිතුවා කියලා. එතකොට ඔන්න අපි බෙදා ගන්න මානසින්ම මේ ටික වෙන් කරගන්න. වෙන් කරගත්තාම ඔන්න දෙන විදිහම ඇති තැනක නේද මෙහෙම peer පෙනුනේ. අනා කැමරා කරුවා අර මිනිස් සමූහය පෙන්නපු තැන අයියෝ මෙහෙම තිස්ස දැක්ක නේද අපි පොලියක් දැකලා රවටුනේ. දැන් පොඩිය කියන රැවට දැකලා අපි මුලා වෙන රැවටිලා හිටියා කියලා පේනවනේ හොඳටම මිනිස් සමෝහය අපිට පෙන්වනවා. එතකොට එතන යම් ඇත්තක් දැක්කහම පවතින ආකාරය දැක්කහම අනේ අපි පොඩියක් කියලා රැවටිලා නේද මේ පොඩියට තර්ක විතර්ක කළේ වාද විවාද කළේ ලෝභ දේශ මේ කුසල අකුසල උපදින විදිහට ඉස්සේ කල්පනා කළේ කතා කළේ අපි කොච්චර මෝඩකමක්ද කියලා තේරෙනවා. එතකොට ඒ අර පවතින මිනිස් සමූහය දෙකටපත්. ඒ වගේ දැන් නේනම් අපිට පොඩියක් හැටියට පේන දැනෙන මෙන්න මේ තැන. මෙහිම පේන තැන තියෙන්නේ මෙහිම දෙයක් නේද? අන්න දෙතිස් කුණුපිටික බල බල. ඒක කොච්චර අසුබ බව කොච්චර පිළිකුල් බව ඔබට වැටුණත් වැඩක් නෑ. නුවණ භාවිතා නොකර. ඔය කවදාවත් නේද මොනවද? මෙහිම කොටස් කරලා වෙන් කර කර බල බල නුවණ වඩන ඕන. මොකද මොන මෙහිම තියෙන තැනක් නේද මෙහෙම පේන්නේ. එතකොට Taman හඳුලා ගන්න ඕන පොඩියට තමයි රැවටෙන්නේ යන්නේ. එතනොනේ නිදහස් වෙන්න තියෙන්නේ. ඒ නිසා හැවටිස්සෙම එතන මෝඩකම දුරු වෙන විදිහටයි මේ කරන්න ඕන ක්‍රියාව. එතකොට දෙතිස් කුරුමිට බල බල එහෙනම් මෙහිම තැනක් නේද මෙහිම පේන්නේ මෙහිම පේන තැන නේද රැවටෙන්නේ රැවටිලා නේද මෙහිම කරන්නේ මේ කුසල අකුසල උපදින්නේ මෙහිම නේද සංසාරය යන්නේ. අන්න එයාට ලොකු නුවණක් ලැබෙනවා. එතකොට එයා නිකන් අර කොඩියට රැවටිලා කොඩිය අනිත්‍යයි අදුබයි කියලා බැලුවා නෙමෙයි. කොඩියක් පේන තැන මොකද්ද තියෙන්නේ කියලා බැලුවා. දැන් ඔන්න අපි හිතමු දෙතිස් කුණුපිටික. දැන් අතන උපමාවේ පොඩියෙන් අපි නිදහස් වුණා ඊළඟට. ඊළඟට මිනිස්සු ගොඩක් හම්බුනේ. එක පොඩියයි කියලා දැන් පොඩි ගොඩක් හම්බුනේ. තවත් එහාට යන්නේ. හැබැයි දැන් අපි අපිට පොඩියක් පේනවා. අපි පොඩිය පේන තැන බැලුවොත් අපි රූපය කියන සීමාව බැලුවොත් අපට හම්බ වෙනවා දෙතිස්. දැන් අපිට එකයි පේන්නේ දැන් පේනවා 32. දැන් අපි මෙතනලු දැන් හැබැයි අපි ටිකක් කලු භවකින් අපි මෙතන ලෝභ දේශ උපදින්න ආසන්න තැනින් මිදෙනවා අපි දැන්. කලු පුද්ගල සංකල්පයෙන් අපි මිදෙනවා. හැබැයි අපිට තාම කෙස් තියෙනවා ලෝක තියෙනවා නියදත් සම්මත් නාර කියලා දේවල් තියෙනවා කියන නිත්‍යාව ඉතුරු වෙනවා. දැන් අපි එතන තව දුරටත් බලන්න ඕනේ. ඒක තමයි ධාතු මනසිකාරය කියලා කියන්නේ. කෙස් කියලා, ලොම් කියලා, දත් කියලා, හම මත් කියලා හම් වෙනවනේ දැන්.
මෙන්න මෙතන දකින්න කෙස් හැටියෙද ලොම් හැටියෙද දකින්නවා නම් පේනවා නම් පොඩි. තාමත් පේන්නේ පොඩි පොඩි කොඩි. මේ කොඩි වලම නිදහස් වෙනවා. දැන් ඊළඟට භාවනා කරන්න ඕන කොහොමද? මෙහෙම පේන තැන තියෙන්නේ මොනවද? දැන් කෙස් කියලා දැන් විතර ගන්නකො ලොම් නිය දත් කියලා දැන් පේනවනේ පොඩි. දැන් මේ පේන නිමිති කලකම මේ සංකල්ප තියෙනකන් කොඩි වෙනවා. කුසල අකුසල දෙකෙන් මිදෙලා නැහැ. එහෙනම් දැන් බලන්න ඕන අපි මොකක්ද? මෙහෙම පේන තැන කෙස් කියලා පේන තැන තියෙන්නේ මොනවද? පාෂෙන් හතර මහ ධාතු ඇති තැනයි මෙහෙම පේන්නේ. ධාතු ඇති තැන. එතකොට කෙස් කියලා පේන තැන තියෙන්නේ ධාතු. ලොම් කියලා බලන තැන ධාතු. නිය කියලා බලන තැන හම මත් කියලා බලන තැන. එතකොට ඔන්න පේනවා මේ ලෝකයේ තුල විවිධ නම් වලින් විවිධ හැඩතල වලින් පේනවා. එක එක වර්ණයෙන් පොඩි පේනවා. තෙවුනට ඒ හැමතැනකම තියෙන්නේ ධාතුව. එහෙනම් ධාතුව ඇති තැන නේද මෙහෙම? එතකොට ඔන්න අපට උත්තරයක් හම්බ වෙනවා. දැන් හිතට මොකක් හෝ පේන බවක්, හිතට මොකක් හෝ හසු වෙන බවක් තියෙනවා නම් ඒ හසු වෙන බවද ධාතුව? යමක් කොඩියක් හැටියට මොකක් හෝ පේනවා නම් ඒ පේන ස්වභාවයේද ධාතුව? නෑ. ඔන්න නුවණ ගෙනියන්න ඕනේ යාට හිතට යමක් පේනවා නම් මොනවා හරි රළුවෙන් වේවා සුකුම වේවා මොනවා හරි පේනවා නම් ඒ පේන ස්වභාවය ධාතුව නොයි. ධාතුව ඇති තැන තේරෙයි. දැන් අපිට මේ පාඩම ඉගෙන ගන්න ඕන මේ දෙතිස් කුණප ටික ධාතුවට වැඩි වෙන. එතකොට අපි බලනවා මෙතන තියෙන්නේ ධාතුව. ධාතුව ඇති තැන මෙහෙම පේනවා. කේ කියන නමක් හැදෙනවා. ලොම් කියලා නමක් තියෙනවා, පේන ස්වභාවයක් තියෙනවා. එතන තියෙන්නේ ධාතුව. එතකොට ඔන්න හම්බ වෙනවා හැමතැනකම පවතින ධාතුව. පේන ස්වභාවයේ වෙනසක් තියෙනවා. කෙස් කියලා පේන තැනට වඩා ලොම් කියලා පේන තැන, ලොම් කියලා පේන තැනට වඩා නිය කියලා පේන තැන වෙනස්. නිය කියලා පේන තැනට වඩා දත් කියලා පේන තැන වෙනස්. දත් කියලා පේන තැනට වඩා හම කියලා පේන තැන වෙනස්. එතකොට පේන තැන වෙනස් වෙන්න වෙන්න නම වෙනස් වෙනවා. මෙතන පේනකොට කෙස් කියනවා, මෙතන පේන විදිහට ලොම් කියනවා, මෙතන පේනකොට නිය කියනවා, මෙතන පේනකොට දත් කියනවා, මෙතන පේනකොට හම කියනවා, මත් කියනවා. එතකොට ඔන්න හම්බ වෙනවා පෙන්නෙන ස්වභාවය හා පෙන්නෙන ස්වභාවයට ගොඩ නගන ප්‍රඥාප්තිය සම්මුතිය. එතකොට සම්මුතිය ගොඩ නගලා තියෙන්නේ මොකකටද? පේන ස්වභාවය තුළ පවතින ඕන මොනවද? එතකොට කෙස්ලොම් නියදත් සම්මත් නහර මේ කියලා දෙතිස් කුණපයන් තුළම පවතින්නේ මොකද්ද? එකම ධාතුව. ධාතුව තුළ නාමත්වයක් වෙනසක් තියෙනවා. ඒ වෙනස නිසා හිතට මැවෙන ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. අන්න ධාතු නාමත්වය නිසා සංඥා නාමය. සංඥා නාමත්වය නිසා සංකප්ප නාමත්වය. සංකප්ප නාමත්වය නිසා ඡන්ද නාමත්වය. ඡන්ද නාමත්වය නිසා පරිධානය. පරිධානය නිසා පරිවේශය. ඔන්න හම්බෙලා වහා ධර්මය. එතකොට හැම තැනකම තියෙන ධාතුව. අන්න ධාතුව ගැන අවබෝධයක් එනවා රූපය කියනකොට. එතකොට කවදාවත්ම මෙන්න මේ ස්වභාවයක් තුළින්, තේන ස්වභාවයක් තුළින් හමු වෙන සීමාවෙන් එහාට රූපය විශේෂ නැහැ. එතකොට අපිට රූපයක් හමු වෙන්නේ කොතනින්ද? සංඥා මාත්‍රයෙන්. එහෙනම් අපි රූපයක් කියලා රැවටිලා නේද තියෙන්නේ? එතකොට රූපයේ අවසානයේ තියෙන ස්වභාවය පිළිබඳවත් අපට වැටහෙනවා. එබඳු ස්වභාවයක් ඇතිතැන අපට කෙත් කියලා ලොම් කියලා නිය කියලා දත් කියලා හම කියලාමත් කියලා නොයෙක් දේවල් හම්බ වෙනවා. දැන් ඇත්තට තියාගෙන බැලුවාම නොයෙක් දේවල් හම්බ වෙනවා. මේ හම්බ වෙන ඒවා කොහොම එතකොට අපිට නුවණක් ලැබෙනවා. මේ පරිශ්‍රණය තුළ මේ ඔක්කොම ඒවා හිතට තියෙනවා. මෙහෙම පේනකල පවතින දේ වෙන්න ඕන ධාතු. ඒ ධාතුේ දානත්තේ තරෝණී පේන ස්වභාවයන්ගේ විවිධත්වය. ඒ විවිධත්වයේ විවිධ නම් පනවා ගැනීමකුත් අන්න දැන් අපිට අර සම්මතයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න පුළුවන් මාර්ගයක් ඉවර වෙනවා කොන විදිහට. එතකොට එහෙනම් දැන් අපි කායානුපස්සනාව වඩන්න ඕන කොහොමද කියලා තේරුම් ගන්න. නිකන් මිනිස්සෙක් මවාගෙන මේ මිනිස්යාගේ මෙහෙම මෙහෙමයි කියන්න එපා. දැන් භාවනා කරන්න වාඩි වෙනාම තමන්ට තමන් ඉන්නවා කියලා පේන. මම කියලා කෙනෙක් ඉන්නවා පේනවා. ඔන්න තමන්ට තමන් වාඩි වෙලා ඉන්න ආකාරය කරනවා මිතන් මේ පොලියක්. මේ නැති දෙයක් ඇති බවට පේන බව. මේක තමයි මෝඩකම. මෙතන තමයි මුලාව වේදිලා තියෙන්නේ. එනිසා මෙහෙම පේන තැන මොනවද තියෙන්නේ? මෙහෙම පේනවා. දැන් මට මේ බබයා පමණ කෙනෙක් මේ උස මහතට මේ තිරවැදි පොරවගෙන ඉන්නවා පේනවා. මෙහෙම පේන තැන මොනවද ඇත්තටම තියෙන්නේ? මෙන්න මෙහෙම නේද තියෙන්නේ මේකේ ලොන්නට. හොඳ අතට බලන්න. මෙහෙම තියෙන තැනක් නේද මේ පුද්ගල භාවයෙන් මට තේරෙන්නේ? අර මිනිස්සු ප්‍රසංගෝයක් ඉස්සන පොඩියක් වෙනවා වගේම නේද මේක? මේ දෙතිස් කුණක ඇති තැනක මට මේ වගේ මිනිස් ස්වභාවයක් පුද්ගල භාවයක් වෙනවා නේද? මේ තේන ස්වභාවය නේද රැවටීම මුලාව? මේ කුසල අකුසලයන්ගේ ඉපදීම තියෙන්නේ කර්ම සකස් වෙන විතර නේද? අන්න අවබෝධය නුවණ වැඩෙන විදිහට බලනවා. එතකොට ඔනෝයි පුද්ගල සංඥාව හොඳට දුර වෙලා යනවා. කෙප්ලොම් නියදත් සම්මත් කියන මේ දෙක ඉතුරු වෙනවා. එතකොට ඊළඟට ඒක දුරු කරගන්න එහාට බලන විතර තියෙන සම්මතය හඳුනා ගන්නවා. පවතින පරමාර්ථය හඳුනා ගන්නවා. ඔන්න අපි රූපය පිළිබඳව අවබෝධය ලබනවා. ඒ රූපය පිළිබඳව අවබෝධය ලබන තැනම තියෙනවා එහෙනම් අපට ලෝකයක් හම් වෙලා තියෙන්නේ මනෝමයෙන්ම නේද? එහෙනම් මනෝමය ලෝකයක නේද අපි මුලාගෙන රැවටිලා තියෙන්නේ? රූපය හරි අහිංසකයි නේද? රූපය අපට වරදක් කරලා නැහැ ලෝකේ කවදාවත්. එහෙනම් මගේම හිත නේද මාව මුලාන් කරලා තියෙන්නේ කියන මෙන්න මේ නුවණ මේ අවබෝධයයි අපි ලබනවා. එහෙම ලැබෙන විදිහටයි අපි භාවනා කරන්නේ. ඉතින් දැන් අපේ කිමොතු ගිලම්පස්සට කට කරලා ඇති ගිලම්පස්ස පිටු වලඳලා අපි ඒ නුවණ වැඩෙන විදිහට ටික විලාසාරණා කරනවා.